නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පරිපක්ඛෝ වයෝමයං පරිත්තං මම ජීවිතං පහාය සාමි කතං මේ සරණ මත්තනෝ අප්පවත්තා සතේ මත්තා සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛත යෝයි මාස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙසති පහාය ජාති සංසාර දුක්ඛ සන්තං කරිස්සති ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරියත් වූ දස බල දහාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ ලෝ පහළ වීම සම්මා සම්බුද්ධත්වයට පත්වීම සම්බුද්ධ පරිනිර්වාණය කියන මේ තෙමගුණ සැමරෙන වෙසක් පුණු පොහොය නිමිත්තෙන් භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමටයි මේ පින්වත් සෑම දෙනාම අද උදෑසනම විහාරස්ථානයට පැමිණලා උපෝසත සීලය සමාදන් වෙලා දවස පුරාම සීල භාවනා ධර්මාශ්‍රවණ ධර්ම සාකච්ඡාදී කුසල ධර්මයන් හිමිදිලා තමන්ගේ සසර ගමන කෙටි කර ගන්නට බලාපොරොත්තු වේ. හිමතුනි භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වම් පාන්ට ආසන්න කාලේ භික්ෂුන් වහන්සේලා රැස් කරලා වදාළ පරිපක්ඛෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං තථාගතයන් වහන්සේගේ වයස දැන් මොහු පුරා ගිහින් තියෙනවා. වැඩ ඉන්න තියෙන තව බොහෝම සුළු කාලයක්. දැන් ඒ වෙනකොට භාග්‍යතුන් වහන්සේට 80 වයස සපිරෙන්න බොහෝම ආසන්න වෙමින් පැවතුනේ. තව ටික දවසකින් පින්නිවන් පාන බවයි භාග්‍යතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට මෙයින් මතක් කර හිටියේ. පහායෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තනෝ තථාගතයන් වහන්සේ දැන් ඉතින් ඔබලාව අත්හැර යනවා. තථාගතයන් වහන්සේ තමන් වහන්සේට පිහිට ඇති කරගත්ත නැත්නම් තමන් වහන්සේගේ ගැලවීම හදාගත්තා. අප්පමත්තා සතිමාත්තා සුසීලා හෝත භික්ඛවෝ. එහෙනම් මහණෙනි දැන් ඔබලාට පිහිට ඇති කර ගැනීම සඳහා ධර්මයෙහි පිහිටා සිහියෙන් යුක්ත වෙන්න. අප්‍රමත්තා සතිමත්තා අප්‍රමාදී වෙන්න, ඒ වගේම සිහියෙන් යුක්ත වෙන්න. සුසීලා හෝත භික්ඛව, ඒ වගේම සිල්වත් යහපත් ජීවිත ගත කරන්න. සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්කත, තමන්ගේ සංකල්පනාවන් හොඳට පාලනය කරගෙන සංවර කරගෙන සිත රැක ගන්න. ඒ කියන්නේ වැරදි සංකල්පනා ඇති වෙන්න නොදී කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා ආදී වැරදි සංකල්පනාවන් ඇති වෙන්න නොදී නිවැරදි සංකල්පනාවන් සම්මා සංකප්පයේ හිතිතා සිත රැක ගන්න. යෝයමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති. යම්කිසි කෙනෙක් මේ ධර්ම විනයෙහි අප්‍රමාදීව උත්සාහවන්ත වෙනවා නම් දුක් කෙලවර කිරීම සඳහා සීල සමාධි ප්‍රඥා උපමාව සපුරා ගන්නා වූ ශ්‍රාවකයෝ ඒ ජීවිතයේදීම දුක් කෙලවර කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට විශේෂයෙන් අවධාරණය කළේ තථාගතයන් වහන්සේලා සිද්ධ කරන්නේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය නැත්නම් තමන් වහන්සේ දුකින් මිදුණා වූ මාර්ගය හෙලිපෙහෙලි කරලා දෙන එකයි. ඒ මාර්ගය අනුගමනය කරලා දුකින් මිදීම තම තමා විසින් කරගන්නට ඕන. මේ ධර්මය භාගවත් බුදුරජාණන් වහන්සේ විසින් මැනවින් දේශනා කරලා තියෙනවා ස්වාක්ඛාතය. නිවැරදිව මාර්ගය පෙන්වා දීලා තියෙනවා. මේ නිවැරදි මාර්ගය යම්කිසි ශ්‍රාවකේ ජීවිත පරිත්‍යාගයෙන් කැපවීමෙන් නිවැරදිව අනුගමනය කරනවා නම් ඒ ශ්‍රාවකයාට අදාළම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට අවසාන කාලයේදී භික්ෂුන් වහන්සේලාට නිතර දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරමින් ධර්මාභෝධයේ පිණිස ශ්‍රාවකයන්ව නිතර උනන්දු කෙරුවා කියලා භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ බුද්ධ චරිතයේ අවසාන කාලය පිළිබඳව සඳහන් වෙන මහා පරිනිබ්බාන සූත්‍රයේහි දැක්වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩේ නිමිනුත් අන්තිමට වදාළේ පශ්චිම බුද්ධ වචනයේ හැටියට හංගදානි භික්කවේ ආමන්ත්‍යාමීවෝ වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදේත. මහණෙනි, තථාගතයන් වහන්සේ ඔබලාට ආමන්ත්‍රණය කරනවා, කතා කරනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වය ධම්මා සංඛාර අපමාදේන සම්පාදේත. මේ සියලු සංස්කාර වෙනස් වෙන සුළුයි, වහා ඇතිව නැතිව යන සුළුයි. ඒක හින්දා මේ සංස්කාරයන්ට හසු වෙලා නැවත නැවත උපදිමින් දිරමින් මැරමින් යන මේ සංසාරේ ප්‍රමාදයට පත් වෙන්න එපා. අප්‍රමාදීව මේ සංසාර දුකින් නිදහස් වෙන්න කියන අවවාදයයි යමෙන් සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ අවවාදයේ පින්වතුනි අපි නිතර හොඳට සිහි කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපට අවසානයේට දේශනා කළේ මොකද්ද? මේ සියලු සංස්කාර ඇතිව නැතිව යන සුළුයි, නැත්නම් වෙනස් වෙන සුළුයි. ඒ නිසා මේ සංස්කාරයන් පිළිබඳ මුලාවටපත් වෙන්නේ නැතුව මේ සංස්කාරයන්ගෙන් අත මිදී දුක් කෙලවර කරගන්න කියන අවවාදයයි. එතකොට අපි බලන්න ඕන භාග්‍යවතුන් වහන්සේ මොනවද මේ සංස්කාර කියලා වදාළේ. මොනවද සංස්කාර කියලා කියන්නේ? දැන් මේ සියලු සංස්කාර වෙනස් වෙන සුළුයි කිව්වනේ. මොනවද භාග්‍යවතුන් වහන්සේ මෙතන මේ වදාළ සංස්කාර කියලා කියන්නේ? මොනවද මේ අය අහලා තියෙන සංස්කාර හැටියට? අහලා නැද්ද මොනවා අප්පා? ඉසර විරත්න මාතා මොනවද අහලා තියෙන්නේ? කර්ම කියන අර්ථයක් යෙදෙනවා සංස්කාරවලට. නමුත් මෙතන වය ධම්මා සංඛාරා කිව්වහම මෙතන අදහස් කරන්නේ හේතුන් නිසා හටගත්ත සෑම දෙයක්ම කියන එකයි. අපි කියන්නේ සබ්බේ සංඛාරා අනිච්චා, සියලු සංස්කාර අනිත්‍යයි කියලා. මෙතකොට කර්ම කියන අර්ථයටත් සංස්කාර පදයේ යෙදෙනවා. නමුත් මෙතන අදහස් කරන්නේ කර්ම විතරක් නෙමේ හේතුන් නිසා හටගත්ත සෑම දෙයක්ම. එතකොට හේතුන් නිසා හටගත්ත දේවල් කියලා කියන්නේ මොනවද? මොනවද හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ? මේ ලෝකේ පවතින අචිත්තක සචිත්තක සෑම දෙයක්ම හේතුන් නිසා හටගත්ත දේවල් නේ. දැන් මේ ධර්මශාලාව ගත්තහම ඒකත් හේතුන්ගෙන් හටගත්ත දෙයක් නේද? ඇයි මේ අයගේ දානීය පරිත්‍යාගයෙන් ශ්‍රමය කැප කිරීමෙන් ඊළඟට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය අරගෙන ඇවිල්ලා ඉතින් දැන් සමහරට අවුරුදු 100ක් අමාරක් පරණ වෙන්න පුළුවන්. එතකොට ගලින් ගල තියලා බැඳලා ගල් වැලි සිමෙන්ති වලින් ක්‍රමයෙන් ගොඩනැගිච්ච එකක් නේ. මේ වගේ. එතකොට මේ අපට පේන හැම දෙයක්ම මේ විදිහට හේතුන්ගෙන් හටගෙන තියෙන දේවල්. මේ ගහ පොළ ගොඩනැගිලි, මේ විදුලි බුබුලක් පවා ඒ හැම එකක්ම හේතුන්ගෙන් හටගෙන තියෙන දේවල්. ඒවා මේ බාහිර පරිසරයේ තියෙන අචිත්තක දේවල්. ඒ කියන්නේ සිත්පිත් නැති දේ. ඒවත් හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. එතකොට අපේ ජීවිත ඒවා කොහොමද? අපේ ජීවිතත් හේතුන් නිසායි හටගෙන තියෙන්නේ. හරිද? දැන් බාහිර පරිසරයේ තියෙන දෙයට වඩා අපේ ජීවිතවල වෙනසක් තියෙනවා. මොකද්ද? ඒ වෙනස. අන්න හරි. බාහිර පරිසරයේ තියෙන දේවල් වල මේ ගොඩනැගිලි ගහකොළ ඒවා සම්බන්ධයෙන් සිත් පහළවීමක් නැහැ. ඒවා අචිත්තකයි. නැත්නම් ඒවා රූප ධර්ම විතරයි. නමුත් අපේ ජීවිතවල ගත්තාම අපට රූපකයක් තියෙනවා. ඊට අමතරව තව මොකක්ද තියෙන්නේ? ආනාමකයකුත් තියෙනවා. සිතා චෛතසිකක් තියෙනවා. සත්ත්ව ජීවිතවල වෙනස ඒකයි. සත්ත්ව ජීවිත නාම රූප දෙකෙන්ම යුක්තයි. බොහොම කලාතුරකින් තමයි වෙනසක් හිටින්නේ කියන්නේ. දැන් ওই අසඤ්ඤතලේ නම් කර්මජ රූප විතරයි. ඊළඟට අරූපතලේ නම් නාම ධර්ම විතරයි. අසඤ්ඤතලයත් අරූපතලයත් හැරිච්චහම අවශේෂ සෑම සත්ත්ව කොට්ටාසයක් තුලම මේ නාම රූප දෙකම දකින්න ලැබෙනවා, විද්‍යමාන වෙනවා. එතකොට මේ නාම රූප දෙකම හේතුන් නිසායි හටගෙන තියෙන්නේ. ඒ නිසා නාම රූප දෙකෙන්ම යුක්ත මේ සත්ව ජීවිතත් සංස්කාර ධර්ම, හේතුඵල වශයෙන් සකස් වෙච්ච ධර්ම, නැත්නම් සංකත ධර්ම. මේ සංකත ධර්මයන්ගේ ස්වභාවය තමයි නිරන්තරයෙන් වෙනස් වීම. නිතර වෙනස් වෙන එක තමයි සංකත ධර්මයන්ගේ ස්වභාවය. එක විදිහකට පවතින්නේ නැහැ. මොකද ඒකට හේතුව සංකත ධර්මයන් හැදිලා තියෙන්නේ වෙනස් වෙන හේතුන්ගේ. ඒකින්ද සංකත ධර්මයන් හේතුන්ගෙන් හැදිච්ච හැම දෙයක්ම නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. අපේ හිතත් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. මේ ශරීරයත් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. මේ කාලාන්තරයක් ගියාම අපට මේ වෙනස පේනවා. නේද? අවුරුදු ගානකට ඉස්සෙල්ලා කුඩා දරුවන්ව හිටපු අය දැන් වැඩිහිටියන් බවට පත් වෙලා, වැඩිහිටියන්ව හිටපු අය දැන් වයෝ වෘද්ධ වෙලා, වයෝ වෘද්ධව හිටපු අය දැන් මිය පරලොව ගිහිල්ලා, ඔහොම කියලා අපිට කාලයක් යනකොට මේ වෙනස පේනවා. වෙනස පෙවුනට නිරන්තරයෙන් සිද්ධ වෙන වෙනස අපි නුවණින් දකින්නේ නැතිනම් අපට මේ දුක පිළිබඳ කලකිරීමක් ඇති වෙන්නේ. අපේ මේ ජීවිත පැවැත්ම පිළිබඳ කලකිරීමක් ඇති වෙන්නේ. කාලාන්තරයකින් සිද්ධ වෙන වෙනසනේ අපට පේන්නේ. ඒකින්ද අපි හැම වෙලේම අනාගතය ගැන බලාපොරොත්තු සහගතව ඉන්නවා. අනාගතයේ යහපත නැත්නම් අනාගතයේ අභිවෘද්ධිය සිද්ධ වීම පිළිබඳව නිරන්තරයෙන් සිද්ධ වෙන මේ වෙනස අපට ඇහැට පේන එකක් නෙමෙයි. ඒක නුවණින් තමයි දැක ගන්න ඕන වෙන්නේ. ඉතින් මේ වෙනස නැත්නම් සංස්කාරයන් තුළ සිද්ධ වෙන මේ විපරිණාමයේ පෙරලීම නිරන්තරයෙන් දැක ගන්නා හැටියට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ නිරන්තරයෙන් දැක ගැනීම තුළ තමයි අපට මේ ජීවිතේ යථා ස්වභාවය නැත්නම් ඇත්ත ඇත හැටියෙන් අවබෝධ වෙලා මේ ජීවිත පැවැත්ම නැත්නම් මේ සසර දුක පිළිබඳ කලකිරීම ඇති වෙන්නේ, නොයන්න ඇති වෙන්නේ. එහෙම නැති වුණොත් වෙන්නේ මේ සසර දුක පිළිබඳව අපේ ඇල්ම ඇති වෙනවා, කැමැත්ත ඇති වෙනවා. මේ පිළිබඳ හොඳ උදාහරණයක් නැත්නම් උපමා කතාවක් සඳහන් වෙනවා. සෝනක ජාතකේ පුරාණ කාලේ අරින්දම කියලා රජ කෙනෙක් හිටියා. මේ අරින්දම රජුරුවන්ගේ පැරණි මිත්‍රයෙක් හිටියා සෝනක නම්. පොඩි කාලයකට සෙල්ලම් කරපු මිත්‍රයෙක්. අරින්දම රජතුමා රජ වුණාට පස්සේ කාලයක් යනකොට මතක් වුණා වැලිගලියේ පටන් මාත්‍රිකයකට සෙල්ලම් කරපු හොඳ මිත්‍රයෙක් හිටියා සෝනක නම්. කෝ දැන් මේ සෝනක කියලා. ඒගමන මේ අරින්දම රජතුමා අඬබෙරයක් පතුරවා හැරියා. ඒ කාලෙදී පුරාණයේ අඬබෙර පැතිරීම තිබ්බනේ. ආරංචියක් මිනිස්සු අතර යවන්න ඕන නම් අඬබෙරකාරයෙක් යවනවා. ඉතින් අඬබෙරකාරයා යවලා ප්‍රසිද්ධ කෙරෙව්වා. මේ රජතුමාගේ පොඩි කාලේ මිත්‍රයා ශෝනක ඉන්න තැනක් අහලා කියන කෙනෙකුට කහවණු 100ක් දෙනවා. දැකලා කියන කෙනෙකුට කහවණු 1000ක් දෙනවා කියලා. අඩබරේ යැව්වහම තරුණයෙක් ඉදිරිපත් වුණා පංචචූලක කියලා. තරුණයෙක් ඉදිරිපත් වෙලා කිව්වා, රජතුමනි මම ආරංචියෙන් අහලත් කියන එක හින්දා මට කහවණු 100ක් දෙන්න, මම දැකලත් කියනවා ඒ හින්දා මට කහවණු 1000ක් දෙන්න කියලා. එතකොට කහවණු කීයක් හම්බ වෙනවද යා? 1100ම යා ඉන්නවා කියලා. ඉතින් රජුරුවත් එයාව ගෙන්නලා හැව කොහෙද ඉන්නේ, කොහෙද ඉන්නේ මගේ මිත්‍රයා කියලා. ඉතින් කිව්වා කොයි රටේද, කොයි පළාතේද ඉන්නේ කියලා. මම කිව්වා රජතුමනි පිට රටක හැමත් නෙමෙයි, වෙන පළාතකත් නෙමෙයි, ඔබතුමාගේ උයනේමයි ඉන්නේ. දැන් එතුමා මුනිවරයෙක්, දැන් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, එතුමා මුනිවරේ. බලනකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගැන කියන්නේ. රජ්ජුරුවන්ගේ අර කුඩා කාලේ මිත්‍රයාද පසේ බුදුරජාණන් වහන්සේ නමක්, සෝනක පසේ බුදුරජාණන් වහන්සේ. අද වෙතින් එතුමා ඔබතුමාගේ උයනේ සිසිල් සෙවණ ඇති ගස් මුල්වල විවේක සුවයෙන් භාවනාම යෝගීව ඉන්නවා කියලා. රජ්ජුරුවත් මොකද කළේ, චතුරංගනි සේනාව පිරිවරාගෙන උයනට ගියා. එයන්ට ගිහිල්ලා ඊට පස්සේ මේ සෝනක පසේ බුදුරජාණන් වහන්සේ කොතනද වැඩ ඉන්නේ කියලා ගස් යට හැමතැනම බලමින් යනකොට ඔන්න ඈත එක්තරා ගහක් මුල විවේක තැනක සෝනක පසේ බුදුරජාණන් වහන්සේ ඉරමින් යොතාගෙන වැඩ ඉන්නවා. රජුරෝ ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට ඇහෙන්න කිව්වා, අනේ බලන්නකො මෙයා මේ පාංශුකූල වස්ත්‍රයක් පොරවගෙන පාත්‍ර කබලකුත් අතේ තියාගෙන මේ දිලින්දෙක් වගේ ඉන්නේ කියලා. රජුරවන්ට පෙවුනේ එහෙමයි පසේ බුදුරජාණන් වහන්සේ. මේ සෝනක පසේ බුදුරජාණන් වහන්සේ රජුරවන්ට පිළිතුරු දුන්නා, රජතුමනි අධර්මයෙන් පාපයෙන් යුක්තව ජීවත් වෙන කෙනා තමයි දිලින්ද. මොකද යාට සංසාරේ නොයකාප භාවල දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අධර්මයෙන් ජීවත් වෙන කෙනා තමයි දිලින්ද. යම් කිසි කෙනෙක් ධර්මයේ පිහිටා කටයුතු කරනවා නම් එයා දිලින්දෙ නොවේ කියලා. භාග්‍යතුන් වහන්සේත් වදාළනේ, යම් ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවිකාවක් ශ්‍රද්ධාවෙන් යුක්ත නම්, සීලයෙන් යුක්ත නම්, පාපයට ලැජ්ජා බය දෙකින් හිරියෝතප්ප දෙකින් යුක්ත නම්, ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භාවයෙන් යුක්ත නම්, ත්‍යාගශීලී නම්, ප්‍රඥාවෙන් යුක්ත නම්, ඒ සත්තාර ධනයෙන් යුක්ත වෙන යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ වේ නම් ඒ තැනැත්තා දිලින්දෙක් නොවේ, ආර්ය ධනයෙන් යුක්ත කෙනෙක් කියලා. ආන්නේ වගේ මේ පසේ බුදුරජාණන් වහන්සේත් රජුරවන්ට පිළිතුරු දුන්නා, ධර්මයේ පිහිටා ඉන්න කෙනා දිලින්දෙක් නෙවෙයි, එයා ධර්මයෙන් පොහොසත් කෙනෙක්. අධර්මයේ පිහිටි කෙනා තමයි ගුණධර්මාතින් දිලින්දෙක් වෙන්නේ කියලා. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේ තවදුරටත් රජුරවන්ට පැහැදිලි කළා, රජතුමනි බලන්න මට තියෙන්නේ මේ පාත්‍ර සිවුරු විතරයි, ඒකෙ හින්දා මට හොරහතුරන්ගෙන් කිසිම කරදරයක් නැහැ. හොරහතුරු වඳුරක් ඇති වුණත් මගේ පැහැර ගන්න දෙයක් නැහැ. මේ නගරේ ගින්නක් පැතිරිලා ගියොත් එහෙම සබුතුමාගේ රාජමාලිගා භාණ්ඩාගාර අනිකුත් මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් විනාශ වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? දුකටපත් වෙන්න සිද්ධ වෙනවනේ. වස්තුව තිබිච්චයි දුක් වෙනවා. අනේ අපේ ගෙවල් දොරවල් පිච්චිලා ගියා, ඇඳුමක් පැළඳුමක්වත් නැතුව සියල්ල දැවිලා ගියා කියලා ඒ වස්තුව තිබිච්ච අය දුක් වෙනවනේ. නමුත් මේ පසේ බුදුරජාණන් වහන්සේට එහෙම දුක් වෙන කිසිම දෙයක් නැහැ. ඉතින් එතකොට පසේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා, මේ කාමයන් නිසා හැම වෙලේම දුක් ඇති වෙනවා. මොනවද කාමයන් කියලා කියන්නේ? ඈ කාමයන් කියන්නේ ආශාව. ඊළඟට කාමයන් ආශාව ඇති කරලා දෙන දේවල්ට කියන කාම ගුණ කියලා. හරිද? ආශාවට කියනවා කාමයන් කියලා. ආශාවට හේතු වෙන දේවල් වලට කියනවා කාම ගුණ කියලා. මොනවද ආශාව ඇති කරන්න හේතු වෙන්නේ? අන්න හරි. රූප, ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මෙන්න මේවට කියනවා කාම ගුණ කියලා. එතකොට මේ කාම ගුණ නිසා තමයි හිතේ ආශාව ඇති වෙන්නේ. සාමාන්‍ය ජනයා ඉතින් මේ කාම සම්පත් තමයි හොයන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා තමයි නිරන්තරයෙන්ම හොයන්නේ. දැන් ගිහි ජීවිත ගත කරන පින්වතුන් හැටියට ඉතින් මේ පින්වතුනුත් හොයන්නේ එහෙම දේවල් නේ. ගිහි ජීවිතවලට මේ කාම සම්පත් අවශ්‍යයි. නමුත් ඒවයි ප්‍රමාණය අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ පින්වතුන්ටත් ගේ දොර, වතු පිටි අවශ්‍යයි, දූ දරුවෝ අවශ්‍යයි, එතකොට මිල මුදල් වස්තුව දීපල අවශ්‍යයි. ඉතින් ඒවා හොයා හරි හම්බ කරගන්න මේ අය මහන්සි වෙනවා. ඒවා ආරක්ෂා කරගන්න මහන්සි වෙනවා. හැබැයි ඒ හින්දම මේ පින්වතුන් ගොඩක් දුක් විඳිනවාද සතුටු වෙනවා? දුක් විඳිනවා, දුක් විඳිනවා. මාරදිවි පුත්‍රයා එක සැරයක් භාගිතුන් වහන්සේ වෙත ඇවිල්ලා කිව්වනේ, නන්දති පුත්තේහි නා පුත්තිමා ගෝමිකෝ තතේව ගෝහි සුනන්දති උපදීහි නරස්ස නන්දනා නහිසෝ නන්දති යෝ නිරූපදී. මාරදිවි පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන නන්දති පුත්තේහි පුත්තිමා, පුත්තු දරුවෝ ඉන්න අම්මල තාත්තල තමන්ගේ දරුවෝ හින්දා සතුටු වෙනවා. ගෝමිකෝ තතේව ගෝහි නන්දති. ඒ කාලේ ඉන්දියාවේ ගව පාලනේ හරියට තිබ්බනේ. හරක් කියන මිනිස්සු ඒ හරක් හින්ද සතුටු වෙනවා. ඒ අයට කිරි ලැබෙනවා. කිරි හින්ද ඉතින් ඒ අය ධනෙ උපයා ගන්නවා. ඒ විදිහට හරක් කියන අය හරක් නිසා සතුටු වෙනවා. උපදීහි නරස්ස නන්දන. මේ කාම සම්පත් නිසා මිනිස්සු සතුටු වෙනවා. නහිසෝ නන්දති යෝ නිරූපදී. මේ සම්පත් කිසි කෙනෙකුට නැත්තම් සම්පත් නැති කෙනාට සතුටු වෙන්න දෙයක් නැහැ කියලා අන්න බලන්න. මාර්යාගේ අදහස ඒකයි. පුද්දරුවෝ ඉන්න ඕන, සත්වස්තුව තියෙන්න ඕන, මිල මුදල් තියෙන්න ඕන, සම්පත් තියෙන්න ඕන. එතකොට තමයි මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් කියලා. එතන සාමාන්‍ය ලෝකයේත් ඒ විදිහට හිතන්නේ නේ. වස්තුව තියෙන්න ඕන, ගේදොර තියෙන්න ඕන, අරක බාන ඉන්න ඕන, දූදරුවෝ ඉන්න ඕන, යාන වාහන තියෙන්න ඕන, නැත්තම් ජීවිතේ කිසි සතුටක් නැහැ කියන එක තමයි සාමාන්‍ය ජනයාගේ ආකල්පය. එතකොට ඒ ආකල්පය කාගේ ආකල්පයද? අන්න හරියට මතක තියාගන්න, ඒ ආකල්පය ඇවිල්ලා මාර්යාගේ ආකල්පයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මාර්යාට පිළිතුරු වශයෙන් වදාලා, සෝචති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ තතේව ගෝහි සෝචති උපදීහි නරස්ස සෝචනා නහි සෝ සෝචති යෝ නිරූපදී. සෝචති පුත්තේහි පුත්තිමා, දූදරුවෝ ඉන්න අම්මල තාත්තල ඒ දූදරුවෝ නිසා ශෝක කරනවා නේ. දැන් සමහර අවස්ථාවල් වලදී මව්පියෝ ඉඳෙද්දි තමන්ගේ දරුවෝ නියපරලෝ යනවා. එතකොට මේ මව්පියෝ බොහෝ කාලයක් දුක් විඳිනවා, ඒ හින්දා ශෝක කරනවා. දැන් බලන්න අර පටාචාරා තෙරණින් වහන්සේ ගිහි කාලේ තමන්ගේ දරුවෝ දෙන්න නැතිවීම හින්දා උමතු බවට පවාපත් වුණා නේ. ආන්නේ වගේ සමහර ලාට තමන්ගේ දරුවෝ ලෙඩ දුක් වලට පත් වෙච්චහම මව්පියෝ බොහෝ දුක් වෙනවා ඒ ගැන හිතලා. ඒ වගේම සමහර ලාට තමන්ගේ දරුවෝ හිතුවක්කාර වෙච්චහම මව්පියන්ට විරුද්ධව කටයුතු කරනකොට ඒ නිසාත් මව්පියෝ බොහෝ දුක් වෙනවා, ශෝක වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අර මාර්යා කිව්වට දරුවන් නිසා සතුටක් ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. දරුවෝ නිසා දුකක් ඇති වෙනවා. ඒ වගේම දැන් අපි කියමු ගව සම්පත හරි වෙනත් සම්පතක් හරි තියෙන වස්තු හිමියන් ඒ වස්තු හානි දුකටපත් වෙනවා. මිල මුදල් ධනේ දේපල වස්තුව තියෙන කෙනා ඒවට හානි පෙනෙච්චහම දුකටපත් වෙනවා. මෙන්න මේ විදිහට මේ කාම සම්පත් නිසා බොහෝ දුක් ඇති වෙනවා. ඉතින් මේ කාම සම්පත් වලට නොබැදිච්ච කෙනාට කිසිම දුකක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නනේ. ඉතින් අන්න ඒකෙන්ද අපි තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ අදහස මොකක්ද කියලා දැනගෙන ඒ අදහසේ තමයි අපි පිහිටන්න ඕන. මාර්යාගේ අදහසේ නෙමෙයි. ඉතින් මෙන්න මේ විදිහට අර පසේ බුදුරජාණන් වහන්සේත් අරින්දම රජතුමාට පැහැදිලි කරලා දුන්නා මේ කාම සම්පත්තියින්ද බොහෝ දුකක් ඇති වෙන්නේ. එහෙනම් මේවා නিত্য දේවල් හැටියට, මේ සැප සම්පත් හැමදාම තියෙන දේවල් හැටියට හිතලා මේ කාමයන්ට බැඳිලා ජීවත් වෙන එක හොඳ දෙයක් නෙමෙයි කියලා. ඒ ගමන රජතුමා පසේ බුදුරජාණන් වහන්සේට මතක් කරනවා, ඒ වුණාට මට නම් ඉතින් මේ සැප සම්පත් බොහොම ප්‍රියයි. මට ඒව අත්හැරෙන හැටි නෙමෙයි, මට මේ ජීවිතයේ වශයෙන් උත් මරණින් මතු පරලෝක වශයෙන් උත් මේ සැප සම්පත් ලබන හැටි කියා දෙන්න කියලා නේ. සාමාන්‍ය ලෝකයේ මිනිස්යාන්ටත් වැඩි හරිය ඕන එහෙමනේ. මේ අත්හරින පැහැටි දැන ගන්න නෙමෙයි කොහොමද ඕන. තව තව සම්පත් ලබා ගන්න හැටි, දිව්‍ය මානසික සම්පත් වැඩි කර ගන්න හැටි තමයි දැනගන්න කැමති නේ. එහෙම නේද? ඔව්, ගොඩක් වෙලාවට එහෙම තමයි. නමුත් නුවණ තියෙන කෙනා දන්නවා මේ කාම සම්පත් නිසා හැම වෙලේම දුකක් ඇති වෙන්නේ කියලා. භාග්‍යවත් වහන්සේ වදාළන්නේ මේ කාමයන් හරියට ගිනි අඟුරු වලක් වගේ දකින්න කියලා. එහෙම. ඒ කියන්නේ මේකෙන් බොහෝ ආදීනව ඇති වෙනවා. බොහෝ දුක් ඇති වෙනවා. ඒකයි ගිරිය අඟුරු වලක් වගේ ලකින්න කියලා කියන්නේ. තේගමන භාගතුන් වහන්සේ මේ පසේ බුදුරජාණන් වහන්සේ අරින්දම රජතුමාට උපමාවක් පැහැදිලි කළා. මහරජ නුවණැත්තෝ උපමා වෙනුත් කරුණ වටහා ගන්නවා. හොඳයි මම එහෙමනම් උපමාවක් සඳහන් කරන්නම් කියලා. මේ සෝනක පසේ බුදුරජාණන් වහන්සේ අරින්දම රජතුමාට මතක් කරනවා මහරජ එක්තරා ගඟක මැරිච්ච ඇතෙකුගේ ඇත්කුණක් පාවෙලා යනවා. මැරිච්ච ඇතෙක්ගේ ඇත්කුණක් ගඟට වැටිලා ඒක ගහගෙන යනවා. මේක දකිනවා මෝඩ කපුටේ. මේ කපුට කල්පනා කරනවා බොහොම හොඳයි මට මේ ඇත්කුණේ වහලා ඇත්කුණේ තියෙන අර කුණු වෙච්ච මසුත් කකා වටපිට ගඟේ සිරි නරඹමින් යන්න පුළුවන් කියලා මොකද කරන්නේ මේ කපුට ගිහිල්ලා අර ඇත්කුණේ වහනවා. දැන් ගඟේ ගහගෙන යන ඇත්කුණේ වහනවා. හරිද? වහලා දැන් යා සංචාරයක් යන්න ලෑස්තියි. ගඟ දෙපැත්තේ සිරි නරඹමින් අර කුණු වෙච්ච මසුත් කමින් යනවා. ඉතින් දැන් දවස් කීපයක් ඔය විදිහට අර ඇත්කුණේම වහලා මේ කපුට ගඟ පල්ලෙහාට ඇදී යනවා. ඌ ගොඩට පිහා බණ්ඩ කල්පනා කළේ නැහැ. මොකද කණ්ඩ බොණ්ඩක් තියෙනවා. ගඟ දෙපැත්තේ සිරිනර බණ්ඩක් පුළුවන් කියලා දැන් මේ කපුට ගඟ දිගේ පල්ලෙහාට ඇදිලා යනවා ඇත්කුණේ වහලා. ඔහොම ගිහින් ගිහින් මොකද වුනේ මේ ඇත්කුණ මහ මුහුදට වැටුණා. ඒතර කපුට ඉගිලිලා ගියේ නැහැ. අර ඇත්කුණේම වහලා ඉන්නවා. ඒකට තියෙන ලොල් බව නිසා ආශාව හින්දා අර කුණු මස් කමින් ඇත්කුණේම වහලා ඉන්නවා. ඉතින් දැන් මුහුදේ සෑහෙන දුරක් මේ ඇත්කුණ ගහගෙන ගියා. ඉතින් දැන් ඇත්කුණ හැමදාම ඔහොම තියෙන්නේ නැහනේ. දැන් මේකත් දිය වෙලා ගිහිල්ලා සෑහෙන දුරක් මුහුදේ මැත්තට ගියාම පස්සේ සම්පූර්ණයෙන්ම මේ ඇත්කුණ මුහුද බත් වුණා. ඇත්කුණ මුහුද බත් වෙනකොට තමයි කපුටට තේරුනේ දැන් Tamanට පය ගහලා ඉන්න තැනක් නැහැ කියලා. ඒකෙන්ද කපුට අහසට පිහැඹුවා. හැබැයි කපුට අහසට පිහැඹුවට ඒ වෙනකොට කපුට හිටියේ දැන් සෑහෙන දුරක් මූද බැද්දේ. වටපිට පිහාඹල බැලුවා ගොඩ බිමක් තියනවාද කියලා. ගොඩ බිමක් පේනහලකව නැහැ. ඉතින් එහාට මෙහාට පිහිඹල වෙහෙසටපත් වෙච්ච කපුටත් ආපහු මූදටම වැටුණා. මූදට වැටෙන මූදේ ඉන්න මාළුන්ට ආහාරයක් බවට පත් වුණා. මෙන්න මේ විදිහ තමයි මහරජ කාමයන්ට මුලා වෙලා මේ කම් සැපතෙහිම ලොල්ව ඉන්න කෙනා ඒකේ ආදීනවය නොදකින කෙනාත් විනාශයට පත් වෙනවා මාර මුඛයට පත් වෙනවා කියලා පසේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒ උපමා කියා දුන්නහම රජතුමාට තේරුණා රජකම් කළා මේ කාමයන්ගෙන් නම් යහපතක් නැහැ සැපතක් නැහැ. මේ කාමයන් වහ වෙනස් වී යනවා රජකමත් වෙනස් වී යනවා මේකත් අත්හරින්න වෙනවා. එතකොට මේ ජීවිතයත් මරණයෙන් කෙළවර වෙලා යනවා. එතකොට මේ කම්සුවේ වැඩක් ඇත්තේ නැහැ කියලා අන්න කාමයන්ගේ ආදීනව තේරුණා. ඉතින් අන්න ඒ වෙලාවේදී පසේ බුදුරජාණන් වහන්සේ රජතුමාට බණ කියලා අහසට නැගලා ඉදිරියෙන් වැඩම කළා. රජුරුවොත් මොකද කළේ ඒ වෙලාවේදී මැමතිවරු රැස් කරවල රජකම තමන්ගේ පුත් කුමාරයාට පවරලා දීලා ඒ උයනේදීම පැවිදි වුණා කියලා සෝනක ජාතකයේ සඳහන් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට පින්වතුනි අපිත් මේ කාමයන්ගේ තියෙන ආදීනව සලකන්න ඕන. දැන් ගිහි ජීවිත ගත කරන පින්වතුන්ට එකපාරම මේ කාමයන් අතහැරලා දාන්න පුළුවන් කමක් නැහැ. ඒ වුණත් තමන් නුවණින් සලකන්න ඕන මේ කාමයන්ගේ බොහෝ ආදීනව තියෙනවා. ආස්වාදයක් තියෙනවා වගේම ආදීනව බොහෝ තියෙනවා. කාමයන් නිසා ලැබෙන සුළු සතුටක් තියෙනවා නැතුව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළා කාමයන්ගේ ආස්වාදයක් තියෙන හින්දා තමයි මිනිස්සු මේ සැප සම්පත් වලට කැමති නේද? තමන්ගේ අමුදරුවන්ගෙන් ගෙවල් දොරවල් වතු පිටි යාන වාහන ඒ සැප සම්පත් වලින් සතුටක් ලැබෙනවා. ඒ සතුටක් ලැබෙන හින්දා මේ පින්වතුන් ඒවට කැමති. හැබැයි ඒ සතුට හැමදාම තියෙන සතුටක් නෙමෙයි. ආ මේකයි. කාමයන්ගේ ආස්වාදේ බොහොම සුළු එකක්. දැන් බලන්න තරුණ කාලෙදී අපේ ශරීර ගොඩක් නිරෝගී නේද? හයිහත්තිය තියෙනවා, රූප සම්පත්තිය තියෙනවා. නමුත් ටික ටික වයසට යන්න යන්න මොකද වෙන්නේ? අර රූප සම්පත්තිය ටික ටික නැති වෙලා යනවා. හැම රැලි වැටිලා ඇඟ දුර්වල වෙලා, කන් ඇහෙන්නේ නැහැ, ස්පේන්නේ ඇවිද ගන්න බෑ. එතකොට යෝගී කමක් නැහැ. එතකොට අර තරුණ කාලේ ජීවිතයේ තිබිච්ච ආස්වාදය හැමදාම තියෙනවා. හැමදාම නෑ, ටික ටික කාලයයි. ඊට පස්සේ ආදීනව කාලේ තමයි වැඩි. දෝෂ තියෙන කාලේ තමයි වැඩි. ලේද දුක් තියෙන අපහසුතා තියෙන කාලේ තමයි වැඩි. එතකොට ආස්වාදයේද වැඩි ආදීනවද වැඩි? ආදීනව තමයි වැඩි. තේරෙනවා. අන්න ඒක අපි වටහා ගන්න ඕන. ආස්වාදයේ බොහොම ටිකයි ආදීනව වැඩි. ආස්වාදයේ බොහොම ටිකනම් ආදීනව වැඩි නම් අපි ඒක ඇලෙන්න සුදුසුද ඒක අතහරින්න සුදුසුද? අන්න හරි. අතහරින්නයි සුදුසු වෙන්නේ. දැන් අපට ආස්වාදයේ පැත්ත වැඩි නම් ආදීනව අඩු නම් අන්න එහෙම දෙයක් ඇලෙන්න හොඳයි නේ. ඒ කියන්නේ එහෙම දෙයක ඇලුනට කමක් නැහැ. ඒ කියන්නේ ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් ආස්වාදයේ අඩු නම් ලබන සතුට මිහිර අඩු නම් ඊට වඩා විඳින දුක නම් වැඩි. මේ ජීවිතේ පවත්වන්න, මේ කය පවත්වන්න, මේ මනුෂ්‍ය ආත්මභාවය පරිහරණය කරන්න අප විඳින දුක නම් වැඩි. ඉතින් ඒකෙන් ලබන සුළු ආස්වාදේ හිස් බවක් විතරයි. නිකන් වෙහෙසක් විතරයි. ඒකෙන් අපි නිතර දකින්න ඕන මේ කාමයන්ගේ තියෙන ආදීන. මේ කාමයන්ින්ද තමයි මේ සියලුම දුක් හටගන්නේ. මේ ජීවිතේ වශයෙන් දුක් හටගන්නේ කාමයන් නිසා. පරලෝක වශයෙන් දුක් හටගන්නේ කාමයන් නිසා. මේ කාමයන්ගෙන් මිදුනොත් මේ දුක් කිසිවක් නැහැ කියලා අන්න කාමයන්ගේ නිස්සරණය දකින්න ඕන. කාමයන්ගේ මිදීම සැපයක් කියලා දකින්න ඕන. ඉතින් මේ කාමයන්ගේ මිදීම සැපයක් කියලා දකින්න නම් මේ හේතුන් නිසා හටගත් සංස්කාර ධර්ම වහා වෙනස් වෙන සුළු අනිත්‍ය දේවල් හැටියට නිරන්තරයෙන්ම නුවණින් දකින්න ඕන. ඒ වගේම මේ දේවල් අපි පරිහරණය කරාට මේවා තමන්ගේ දේවල් නොවේ කියලා නුවණින් සලකන්න ඕන. දැන් බලන්න අපි මේ ජීවත් වෙන කාලය තුළ අපට හිතෙනවා මේ ශරීරය තමන්ගේ කියලා නේ. අපි එහෙම හිතාගෙන පරිහරණය කරන්නේ මේ ශරීරය තමන්ගේ කියලා හිතාගෙන පරිහරණය කරන්නේ. නමුත් අපි මැරෙනකොට මොකද වෙන්නේ? තමන්ගේ කියලා මේ හිතාගෙන හිටපු ශරීරය තමන්ට නැතුව යනවා. ඉතින් එහෙමනම් අපි ඉන්න කාලේ, අපි ජීවතුන් අතර ඉන්න කාලේ පරිහරණය කරන කාලෙත් මේ ශරීරය තමන්ගේ දෙයක් නෙමෙයි. තමන්ගේ දෙයක් නෙමෙයි. අපි වරදවා හිතාගෙන මේ තමන්ගේ නොවන ශරීරය පිළිබඳ මමත්වය ඇති කරගෙන තියෙනවා. ශරීරය විතරක් නෙමෙයි හිත පිළිබඳවත් එහෙමයි. මේ හිතත් හේතුඵල වශයෙන් නිරන්තරයෙන් ඇති වෙලා නැති වෙලා යන ධර්මතාව ඒක වටහා නොගැනීම නිසා අපි මේ හිතත් තමන්ගේ කියලා විතර. ඒකෙන්ද අපි දකින්න ඕන නුවණින් නිතර නුවණින් සිහි කරන්න ඕන මේ කයත් හිතත් දෙකම, රූප කයත් නාම කයත් දෙකම මේක තමන්ගේ නෙවෙයි. තවත් විදිහකින් කියනවා නම් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මේ කිසිවක් තමන්ගේ දේ නෙමෙයි. ඔක්කොම හේතුඵල වශයෙන් හටගත්ත දේවල්. ඊළඟට ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට ආරමුණු වන ධර්ම, ඊළඟට ඒ ආයතන මුල් කරගෙන පහළ වෙන සිත්, ඒ හා සම්බන්ධව ඇති වෙන ස්පර්ශ, වේදනා, සංඥා, චේතනාදී චෛතසික මේ කිසිවක් තමන්ගේ නොවේ කියලා. දවසක් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට මේ සංස්කාර ධර්ම තමන්ගේ දේවල් නෙවෙයි, මේවා අත්හල යුතු දේවල්, මේවා අනිත්‍යයි, මේවා දුක්ඛයි, මේවා අනාත්මයි. එහෙනම් මේ සංස්කාර ධර්මයන්ගේ මිදුණු නිර්වාණ ශාන්තිය තමයි සැපද. සංස්කාර ධර්මයන් හට නොගන්න, සංස්කාර ධර්මයන් නැති නිවන තමයි සැප කියලා නිවන පිළිබඳව භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරමින් හිටියා. එතකොට මාරදිව්‍ය පුත්‍රයා දැක්කා භික්ෂුන් වහන්සේලා බොහෝම ඕනකමින් ධර්ම බණහා, බොහෝම ඕනකමින් බණහනෝ. දැන් මේ ස්වාමින් වහන්සේලා මෙහෙම බණ ඇහුවොත් ඒ කාන්තේම මොකද වෙන්නේ? ඔව්, සංස්කාරයන්ගෙන් හිත මුදවාගෙන සංස්කාරයන්ට තියෙන බැඳීම නැති කරලා දුකින් මිදෙනවා, නිවීමටපත් වෙනවා. ඒකෙන්ද ගිහින් බාධා කරන්න ඕන. ඒ කියන්නේ අර බණහන එක කඩා කප්පල් කරන්න ඕන කියලා මාරදීව පුත්‍රයා කල්පනා කරා. ඉතින් මාරදීව පුත්‍රයාගේ වැඩ කොහොම වැඩ තමයි යා කරන්නේ. හරි. එයාගේ බන්ධනේ නිදහස් වෙනවට කැමති නැහැ. තේරුණාද? මාරදීව පුත්‍රයා කියන්නේ මේ කාම ධාතුවට ඉන්න අධිපතියානේ. එයා තමයි ඒ කාම ධාතුව පාලනය කරන්නේ. එයාගේ ආධිපත්‍ය යටතේ තමයි මේ කාම ධාතුව පවතින. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ, සදිව් ලෝකයේ, සතර පාමේ ඔක්කොම එයාගේ යටතේ තමයි තියෙන්නේ. යා තමයි කාම ධාතුවට ආධිපත්‍යය කරන්නේ. ඉතින් ඒකින්ද මේ කාමයන්ගේ මිදිලා දුකින් නිදහස් වෙනවට යා කැමතිද? කැමති නෑ. යාගේ ආධිපත්‍යයෙන් මිදෙනවට කැමති නෑ. ඒකින්දනේ භාග්‍යතුන් වහන්සේ, බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස උත්සාහවන්ත වෙනකොට පස්සෙන් ආවේ හැම වෙලෙම බාධා කරන්න. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ ඒව ධර්ම දේශනා කරනකොටත් වරින් වර ඇවිල්ලා ඒක ව්‍යාකූල කරන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් දැන් මෙතනදිත් මාරදිව පුත්‍රයා මොකද කළේ? අර භික්ෂුන් වහන්සේලා බණහන අවධානයේ බිඳින්ද ආව වෙනත් වේශයකින්. කොහොමද ආවේ? ගොවියෙක්ගේ වේශයකින් ආවා. ගොවියෙක් වාගේ නගලකුත් කරේ ගහගෙන කෙවිටකුත් අතින් අරගෙන කොණ්ඩෙත් වදවන ඇගේ මඩ තවරාගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට බණ කියන තැනට ආවා. ඇවිල්ලා ඇහුවා මේ ශ්‍රමණේ හරක් එහෙම දැක්කද මේ පැත්තේ යනවා කියලා. හරි. එතකොට දැන් හාමුදුරුවන්ගේ අවධානය බිඳෙනවනේ දැන් මේ හොඳට බණ අහා හිටියා. නේද? හිතන්නකෝ මෙතනට ගොවියෙක් කෙනා නගලකුත් කරේ ගහගෙන කෙවිතකුත් අතේ තියාගෙන කොණ්ඩෙත් වනවන ආවා මේ අයත් කලබල වෙලා බලනවා. කවුද මේ ධර්මශාලාවට එන්නේ කියලා නේ? ආන්නේ වගේ. හරිද? ඉතින් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ මාර දිවි පුත්‍රය. භාග්‍යතුන් වහන්සේ පාපිය උඹට මොන හරද්ද කියලා හැමෝ. ඒකමනේ දැන් මොන මේ ආපු කාරණේ එතකොට කියනවා. එන්න කියන ශ්‍රවණේ ඔය ඇහැ මගේමයි. දැන් භාග්‍යතුන් වහන්සේ බණ කිය කී හිටියේ මොකද මේ ඇහැ මගේ නෙමෙයි. රූප මගේ නෙමෙයි. එහෙමනේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට බණ කිය කී හිටියේ. දැන් මේ මාරයා කියනවා ශ්‍රවණේ ඔය ඇහැ මගේමයි. කන මගේමයි. නාසය දිව ශරීරය මනස මගේමයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඔව මගේමයි. ඇහැ මුල්ල පහළ වෙන සිත කන නාසය දිව ශරීරය මනස මුල්ල පහළ වෙන සිත ඔව මගේමයි. මගෙන් ඔබට නිදහස් වෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේට මෙයා කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේත් මේකට බොහොම ලස්සනට උත්තර දුන්නා. ඉතින් කිව්වා ඔව් ඔය ඇහැ ඔබේම තමයි කිව්වා. ඔය ඇහැට පේන රූපත් ඔබේම තමයි. රූප දැනගන්නා සිත චක්කු විඥානත් ඒව ඔබේම තමයි. කන ශබ්ද නාසය ගන්ධය දිව ශරීරය මනස මනසට ආරමුණු වන ධර්ම ඊළඟට ආයතන මුල්ල පහළ වෙන සිත් ඒවට සම්බන්ධ චෛතසික මේ ඔක්කොම ඔබේම තමයි කිව්වා. ඔබට තමයි ඕවා ඉති කිව්වා. හැබැයි ඕවා එකක්වත් නැති තැනට ඔබට යන්න බෑ. ඒ කියන්නේ මේ සංස්කාරයන්ගේ මිදුණු නිර්වාණ ධාතුවට ඒක මාර්යාට විශේෂ වෙන දෙයක් නෙමෙයි. ඉතින් අන්න එතනදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ මොකද්ද? මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇහැටපේ කියන්නේ ඇහෙන් රූප දැනගන්නා සිත කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් අරමුණු දැනගන්නා සිත් එහා සම්බන්ධ වේදනා සංඥා චේතනාදී මේ කිසිවක් ඇලුම් කරන්න සුදුසු දේවල් නෙවෙයි. මේව ඔක්කොම මායයට අයිති දේවල්. එතකොට මේවට අපි ඇලුම් කරගෙන ඉන්න තාක් කල් මොකද වෙන්නේ? අපි සම්බන්ධ කාටද? මායයට තමයි සම්බන්ධ. එතකොට මායයට කැමති දෙයක් කරන්න පුළුවන් අපේ ජීවිතවලට. හරිය? ඉතින් එහෙම භාග්‍යතුන් වහන්සේ උත්තර දුන්නාම මාරදිව පුත්‍රයායි ගාථාවකිනුත් කියනවා යං වදಂತಿ මම ඉදಂತಿ ඒ වදಂತಿ අහಂತಿ ච එත ච තේ මනෝ අත්ථීන මේ සමන මොක්ඛසි. යං වදಂತಿ මම ඉදಂತಿ යමක් මගේ කියලා කියනවා. ඒ වදಂತಿ අහಂತಿ ච යමෙක් මේ මමයි කියලා සලකනවා. එත ච තේ මනෝ අත්ථීන මේ සමන මොක්ඛසි. ඔබට එහෙම හිතක් නම් තියෙන්නේ ඔබට මගෙන් ගැලවෙන්න බෑ. හරි. ඒ කියන්නේ දැන් අපි යමක් මගේ කියලා හිතනවා නම් මේ මමයි කියලා හිතනවා නම් ඒ තාක්කල් අපිට මායාවෙන් ගැලවෙන්න බෑ. ආන්න මතක තියාගන්න ඕන. තේරෙන්න? ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා යං වදಂತಿ නතේ මයිහං යේ වදಂತಿ නතේ අහං ඒවං පාපිම ජානාහි නමේ වග්ගාම්පි දක්ඛසි. භාග්‍යතුන් වහන්සේ වදාන ඔය මගේ කියන කිසිවක් මගේ නොවේ. තථාගතයන් වහන්සේට මේ මමේ කියන අදහසක් මේ කිසිවක් සම්බන්ධෙ නැහැ. තථාගතයන් වහන්සේ දන්නවා රූපකයත් දුකයි නාමකයත් දුකයි මේ සියල්ලම අනිත්‍ය වූ සංස්කාර මේ කිසිවක් මගේ නොවේ කියලා. එහෙනම් තථාගතයන් වහන්සේට මේ කිසිවක් සම්බන්ධෙ මම කියලවත් මගේ කියලවත් අදහසක් සංඥාවක් හැඟීම් මාත්‍රයක් නැහැ. ඒකෙහිඳ මාත්‍රය මාය දැනගන්න තථාගතයන් වහන්සේගේ මගවත් ඔබට දැනගන්න බෑ කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඉතින් ඒකෙන් මාය දැනගත්තා. තවදුරටත් ඉතින් බුදුරජාණන් වහන්සේව රවට්ටන්න බෑ කියලා ලැජ්ජාවට පත් වෙලා මාරදිවි පුත්‍රයා අතුරු දහන් වෙලා යන්න ගියා. හරි. ඉතින් අන්න ඒකෙහිඳ අන්නේ ආකාරයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාරදිවි පුත්‍රයා ඇතුළු මාර පරාජයත් කරමින් සකල ක්ලේශයන් ප්‍රහාණය කරලා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙලා අද වෙනි වෙසක් පුණු පොහෝ දවසක මේ සකල සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම නිරෝධය සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය අවබෝධ කරගෙන අපටත් මේ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්න මාර්ගය පෙන්වා දුන්න මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන වෙනස් වෙන සුළු බව මේවා කොම දුකට ඇති දේවල් Tamange නොවන බව අවබෝධ කරගන්නා හැටියට අපට පැහැදිලිව ධර්මයේ දේශනා කර තේකින්ද නිරන්තරයෙන් පින්වතුනි අපිත් හොඳට සිහිය පිහිටුවාගෙන මේ සංස්කාර ධර්මයන්ගේ වෙනස් වෙන සුළු බව දකින්න ඕන. ඒවැයි තියෙන දුක දකින්න ඕන. ඒ කිසිවක් Tamange නොවේ කියන එක නුවණින් නිතර සලකන්න ඕන. තමන්ගේ ජීවිතයට අදාළ දේවල් ජීවිතයෙන් බාහිර දේවල් තමන් පිළිබඳ අනුන් පිළිබඳ සෑම දෙයක්ම මේ විදිහට නිරන්තරයෙන් දුකට ඇති දේවල් තමන්ගේ නොවන දේවල් බව නුවණින් මෙනෙහි කරමින් දකින්න ඕනේ. අන්න එහෙම දකින්න තමයි අපිට ටිකෙන් ටික මේ ජීවිතයේ සත්‍ය මොකක්ද කියලා අවබෝධ වෙලා අවසානයේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවි සැනසී පැමිණවදාල ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත තුන් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නට ලැබෙන. ඒ නිසා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත් ආ පුණ්‍ය සම්පත්තිය අප සෑම දෙනාටමත් මේ සංස්කාර ධර්මයන්ගේ වෙනස් වෙන සුළු බව අවබෝධ කරගෙන සියලු බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවි සැනසී පැමිණවදාල ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාත තුන් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ගෞරවනීය විහාරාධිපති ලොකුහාමුදුරන් වහන්සේ ඇතුළු විහාරවාසී ස්වාමීන් වහන්සේලාටත් මේ පුණ්‍ය සම්පත්තිය අත්පත් වීමෙන් ඒ ස්වාමීන් වහන්සේලා සිද්ධ කරන ශාසනික කටයුතු තව තවත් හොඳින් සිද්ධ කරන්නට කායික මානසික නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය සැලසේවා. ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් අජරාමර සංඛ්‍යාත තුන් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නට ලැබේවා කියලා සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම ඉෂ්ඨකාමි හිතකාමි සම්‍යක් දෘෂ්ටික දිවිරාජ බ්‍රහ්මරාජ නාග සමූහයාත් මේ පින්තේ තත්පත් කරගෙන සුකීසෝපත් භාවයට පත්වෙත්වා තුන්වෙනි සැනසෙත්වා ඉතින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාගා මහින්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාගා මහින්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාගා මහින්දිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. නවින් ජන්මාන්තරගත වූ ඥාතීන්ටත් මේ පින්පේ තත්පත් වීමෙන් ඥාතීන්ද සුඛීසෝපත් භාවයට පත්වෙත්වා සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ උපෝසත සීලේ පිහිටීම තමන්ගේ ජීවිතයට ඇති කරගන්නා උතුම් පිහිටක්. ඉතින් බොහෝ දෙනෙක් වෙසක් පුණු පොහොයට උපෝසත සීලේ සමාදන් වෙනවා. ඉතින් අනිත් පොහොවලට උපෝසත සීලේ සමාදන් වීම මගහැරෙනවා සමහරුන්ට වැඩ රාජකාරීින්ද නොයෙක් හේතුන් නිසා. නමුත් අපි මතක තියාගන්නට ඕන වැඩ රාජකාරී කියනවා කවදාවත් අවසන් වෙන දේවල් නෙවෙයි. මේ කාමයන් නිසා අපට දුකක් මිසක් සැපක් ඇති වෙන්නේ නැහැ. ධර්මයේ පුරුදු පුහුණු කිරීමෙන් පමණයි මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් පමණයි අපට නියම සැබෑ සැනසෙල්ලක් ලැබිය හැකි වෙන්නේ. ඒක නිසා වෙසක් පුණු පොහොයට වගේම අවශේෂ පොහොය දිනවලටත් උපෝසත සීලය සමාදන් වෙන්න පුරුදු පුහුණු කරගන්නට ඕන. ඒ වගේම උපෝසත සීලය සමාදන් වෙනකොට තමන්ගේ කන කර ආභරණ ඒවා අයින් කරලා තමයි උපෝසත සීලය සමාදන් වෙන්න යුතු. කරාබු මුදු මාල ඒවා අයින් කරලා තමයි උපෝසත සීලය සමාදන් වෙන්න ඕන. ඒ හින්දා ඊළඟ පොහොයට උපෝසත සීලය සමාදන් වෙනකොට කනකර ආභරණ ආයතන් ඒවා ගෙවල් දොරවල් වල තියලා ඇවිල්ල තමයි උපෝසත සීලය සමාදන් වෙන්නේ. ඒ වගේම ධර්මාසනයේ පිටුපාන්න නැතුව ධර්මගරුත්වයෙන් යුක්තව අසුන් ගැනීම ආදියත් ඒවත් පුරුදු පුහුණු කරගන්න ඕනේ. ඉතින් මේ සිද්ධ කරගත්තා වේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන්ද මේ පින්වතුන්ට තව තවත් දාන සීල භාවනා ආදී උදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා. කාය චිත්ත පීඩා දුරු වෙලා කායික මානසික සැනසීම සැලසේවා. සිත සතන් පිණට දහමට කුසලයටම ලැබුරු වීමෙන් මෙලව ජීවිතයත් සුවපත් වී පරලව ජීවිතයත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මයේ කාන්තේම හේතු වාසනා වෙත්වා කියා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සුවපත්තේවා යහපතක් ශාන්තියක් වේවා නිවනින් සැනසෙන්නට ලැබේවා. සුවපත්තේවා සුවපත්.